මිලඟට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය ඇමතිතුමනි ඔබතුමන් ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ප්‍රශ්න කීපයක් තියෙනවා. ජගත් විද්‍යාන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තියෙනවා නව බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව. මේ නව බලපත්‍ර ක්‍රමවේදය ලකුණු දෙන ආකාරයක් මෙච්චර කාලයක් තිබෙන හරියමං ආකාරයක්. ඒ ආකාරය සකස් කරලා ඉවරලා දැන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අරගෙන ඉවරලා කැබිනට් අනුමැතිය ගන්න තියෙන්නේ. ඊට පස්සේ නව බලපත්‍ර නිකුත් කරන්න පුළුවන් අලුත් පාරවල් වලට. ඊළඟට උපදුම්රිය ස්ථාන දෙපතිවරුන්ගේ ගැටලුවක් මතු කරා අපේ චිත්‍රාල් ෆනන් මන්ත්‍රීතුමා. ඒකදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඒ උපදුම්රිය ස්ථානාධිපතිවරු ස්ථිර කිරීම සම්බන්ධව ලිඛිතව දැනුම් දීලා තියෙනවා මැනේජ්මන්ට් සර්විස් ඩිවිෂන් එකට. ඒ ලැබෙන තොරතුරුත් එක්ක විදිරියේ ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංගමන රියදුරු සහ කොන්දොස්තරවරු බඳවා ගන්න ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්න බැරි වෙච්ච අය පිළිබඳ ගැටලුවක් මතු කරා. ඒ අය වෙනුවෙන් දිනයක් ලබා දීලා සම්මුඛ පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒක මතු වුණේ තැපැල් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් නිලච නිසා තැපැල්පත් නොලැබිච්ච අය වෙනුවෙන්. ඉතින් මේ ආකාරයෙන් කටයුතු ටික ඉදිරියේදී දෙවෙනි වටේ සම්මුඛ පරීක්ෂණ පවත්වලා ඉවරලා නිසියාකාරයෙන් බඳවා ගැනීම සිදු කරනවා. ඊළඟට ගත්තොත් එහෙම ඇත්තටම අද දවසේ සාධනීය වශයෙන් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් තමයි සාධනීය වශයෙන් තමයි විපක්ෂයේ වැඩි මන්ත්‍රී පිරිසක් යෝජනා ඉදිරිපත් කරේ. ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. හැබැයි එක මන්ත්‍රීවරයෙක් අර ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හැර. ඉතින් කියන්න ඕනේ පිලිපීනේ නම් ඔයගොල්ලෝ දන්නවා ෆර්ඩිනෑන්ඩ් මාකෝස් 1986 දී පහ කරනවා මේ ඒකාධිපතිත්වයක් ඉඳලා පහ කරලා දානවා. හැබැයි අවුරුදු ගානකට පස්සේ බොන්බොන් ෆර්ඩිනන්ගේ මාකෝස්ගේ පුතා දැන් පිලිපීනේ ජනාධිපති වෙනවා 2022. කවුරු 40කට පස්සේ. ඔව් 80 පුළුවන් වෙයි සමාජට නාමයට ජනාධිපති වෙන්න. හැබැයි ලෝකෙ සමාජ සිද්ධීන් වෙනකොට දල වශයෙන් පළවෙනි සිද්ධිය මිනිස්සු වැළඳ ගන්න උත්කර්ෂයට අරගෙන. හැබැයි ගරු සභාපතිතුමනි දෙවෙනි සිද්ධිය ගන්නෙ ජෝක්යක් විදියට. ඒ නිසා මං හිතන්නේ මේ රටේ කවදාවත් ජනාධිපති පුටුවේ බොම්බොන්ලා වාඩි කරයි කියලා. ජෝකර්ලා වාඩි කරන්නේ නැහැ. මොකද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දිගටම ගත්තේ කරුණු කාරණා මේ පොත අරගෙන. මේක ඇවිල්ලා ප්‍රගති වාර්තාව 2025 නවවෙනි මාසේ 30. ඒකට මේ වාර්තා අනුව ගත්තොත් එමෙ දැන් තව මාසයක කමරක් ගත වෙලා තියෙනවා. අපේ අයවැය සම්මත වෙන්නේ මාර්තු 21 වෙනිදා. ඒකට ඡන්දයක් තියෙනවා, අවුරුදු තියෙනවා. අපි මාස 5ක වැඩ තමයි මේ කරලා තියෙන්නේ. මේ කිසිවක් කියන්නේ එක්ස්කියුස් එකකට නෙවෙයි, සමාවට නෙවෙයි. අපේ යම් කිසි ස්ටෑන්ඩඩ් එකක් අපි මේන්ටේන් කරනවා. හැබැයි ඒ ස්ටෑන්ඩඩ් එකට 100%ක් ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ඒක ළඟා කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. මේක දල වශයෙන් ගත්තොත් ගරු සභානායකතුමනි, ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රය ගත්තොත් එහෙම 2021 වසරේ ප්‍රගතිය ගත්තොත් එහෙම සම්පූර්ණ ප්‍රගතිය තියෙන්නේ 159.3 2021 අවුරුද්දේ. 2022 ගත්තොත් එහෙම 179.01. 2023 ගත්තොත් එහෙම 166.32. 2024 ගත්තොත් එහෙම 71.36. 2025 10/31 වෙනකොට ප්‍රගතිය 65.83ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 12/31 වෙනකොට මේක 188ක ප්‍රගතියක් දක්වා අරගෙන යන්න අපිට ඒක ය아가න්න පුළුවන්. මේ කිසිවත් අපිට එක්ස්කියුස් වලට කියන කාරණා නෙවෙයි. අපි බලාපොරොත්තු ස්ටෑන්ඩර්ඩ් වලට අපි ලබන අවුරුද්දේ යා යුතුයි. මේක 95%කට වඩා ගත යුතුයි කියන මතය අපි ඉන්නවා. ඊළඟ ගත්තොත් එහෙම මේ ලංකාවේ දේශීය මුදල් සහ විදේශීය මුදල් දෙකොටසක් තියෙනවා. විදේශීය මුදල් වලින් ගත්තොත් එහෙම අපි දන්නවා 2022 අවුරුද්දේ 169 අරගෙන තියෙන ප්‍රගතිය. 2023 අවුරුද්දේ 128යි. 2024 අවුරුද්දේ 131යි. හැබැයි මේ වෙනකොට අපි 142ක් කරන් තිනවා. අපි හිතන එක 171කට යන්න පුළුවන් කියලා. මේකේ දන්නවා වැඩි ප්‍රමාණයක් අපිට විදේශීය ණයකරුවන් එක සාකච්ඡා මට්ටමින් තමයි මේක කරන්න තිබෙන නිසා යම් කිසි කාලයක් ගත වුණා. මේ ආකාරයෙන් තමයි අපේ ප්‍රගතිය තියෙන්නේ. මම වැඩි අවධානයක් යොමු කරන්න කැමති අමාත්‍යංශයේ විදිහට අපි ආයුතු දිශානතිය කුමක්ද කියලා. අපි ගත්තොත් එහෙම ගරු සභාපතිතුමනි, මහා මාර්ග ක්ෂේත්‍රය වෙනුවෙන් අපි සෑහෙන මුදල් ප්‍රමාණයක් කාලා තිස්සේ යොමු කරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම රෝඩ් ඩෙන්සිටි කියන එක පාරවල් වල ඝනත්වය ගත්තොත් එහෙම දල වශයෙන් වර්ග කිලෝමීටර 1.82ක් තියෙනවා ලංකාවේ. දකුණු ආසියාවේ 3 වෙනියට, වැඩිම ඉන්දියාව 2 වෙනියට, බංගලාදේශයේ. ඕක ජර්මනි වල ගත්තොත් එහෙම කිලෝමීටර 18 වර්ග කිලෝමීටර 18 තියෙනෙත් කිලෝමීටර 1.8යි, UK 1.75යි, USA 69ක් වගේ. සාපේක්ෂව අපි හොඳ තැනක ඉන්නවා. ඒ වගේම පුද්ගලයාත් එක්ක ගණන් හදලා බැලුවොත් එමේ ඉන්හැබිටන්ට්ස් ලාත් ගත්තොත් එමේ 18 කිලෝමීටර 5.46ක් තියෙනවා. ලංකාව තමයි දකුණු ආසියාවේ වැඩිම. ඉන්දියාවේ 5.13යි, බංග්ලාදේශ 2.3යි. ඒ වගේම IRI ඉන්ඩෙක්ස් එක කියන්නේ ඒක ඉන්ටර්නැෂනල් රෆ්නස් ඉන්ඩෙක්ස් එක, සර්ෆේස් ක්වොලිටි එක මනින එක රෝඩ් වල. මේකත් යම් තාක් දුරට හොඳ තත්ත්වයක් තියෙනවා. හැබැයි පෞගේ අවුරුදු 4 තුල මහා මාර්ග ශාස්ත්‍රයේ ඉදිකිරීම් ශාස්ත්‍රය සඳහා මුදල් වැය නොකළ නිසා යම් කිසි පසුබෑමක් තියෙනවා. හැබැයි අපි හිතනවා අවුරුදු 2ක් 3ක් ඇතුළත මේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් කියලා. හැබැයි මහාමාර්ග ශාස්ත්‍රය සහ සමාන ප්‍රවාහන ශාස්ත්‍රය ගත්තොත් එහෙම 1950 2004 වර්ෂවල සංසන්දනය කරොත් 1950 පොදු මගී ප්‍රවාහණයෙන් 70% දායකත්වයක් දුන්නා පබ්ලික් බසස් පොදු බස්. හැබැයි 2000 වෙනකොට ඒක 60% දක්වා අඩු වෙනවා. දුම්රියෙන් 1950 25% දායකත්වයක් දුන්නා. ඒක 2000 වෙනකොට 4% දක්වා අඩු වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අඩුවීම නිසා පෞද්ගලිකව තමන් ප්‍රවාහන සේවය සපුරා ගන්නවා. ඒක 1950 5% තිබ්බ එක 36% දක්වා වැඩි වෙනවා. අපි දුර ඈතට යන්න නැතුව ළඟ ගත්තොත් මේ 1995 වෙනකොට 60%ක් මගී ප්‍රවාහණයෙන් පොදු ප්‍රවාහන දායකත්වයක් දුන්නා. ඒක අපි අඩු වෙනවා 2024 වෙනකොට 35% දක්වා. මේක නිසාම වාහන ප්‍රමාණය වැඩියාවක් වැඩි වෙලා තියෙනවා. ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනයේ 18,270 වාහන තියෙනවා. නිකන් ඉලක්කම් ගත්තොත් එහෙම RMV එකේ රෙජිස්ටර් වෙලා තියෙන වාහන 185,000 2,20,000 ජනගහනය ගත්තත් එතනත් අනුපාතය වැඩි. ඒ වගේම මේකෙන් 101.5% තමයි මේ පොදු මගී ප්‍රමාණය 69%ක් මිනිස්සු අරගෙන යන්නේ. ඒතර මෙතන අර්බුදයක් නිර්මාණය වෙලා
තියෙනවා. නියෝජ්‍ය මැතිතුමනි ඔබතුමාට විනාඩි 2යි.
වියදම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වැඩි වියදමක් ගත වෙනවා පෞද්ගලික ප්‍රවාහන සඳහා. එතකොට අපි මොකද්ද කළ යුත්තේ? ඇයි මේකට වෙන්නේ හේතුව? මොකද කාලයක් තිස්සේ අපි මුදල් යොමු කරේ වැඩි වශයෙන්ම මහා මාර්ග ශාස්ත්‍රයට සාපේක්ෂව පොදු ප්‍රවාහන වෙනුවට වඩා. ඒක ගත්තොත් එමු 2021 අවුරුද්දේ සම්පූර්ණ පොදු ප්‍රවාහන සහ මහා මාර්ග වෙනුවෙන් වෙන් කරන මුදල් වලින් 94%ක් යන්නේ මහා මාර්ගවලට. 6% යන්නේ පොදු ප්‍රවාහනයට. 94%ක් යනවා 2022 අවුරුද්දේ 6% යනවා පොදු ප්‍රවාහනයට. මේක අපි ක්‍රමිකව වෙනස් කරනවා 2025 වෙනකොට අපි 10% දක්වා වැඩි කරන ප්‍රවාහන ශාස්ත්‍රය වෙනුවෙන් වෙන් වෙන මුදල් ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට. 2026 අවුරුද්දේත් මහා මාර්ගවල 90%ක් වෙන් වෙනකොට 10% දක්වා අපි ක්‍රමිකව වැඩි කරනවා. මොකද අපි මහා මාර්ග ශාස්ත්‍රය වෙනුවෙන් අපි වැඩි ප්‍රමාණය මුදල් වෙන් කරා. ඒක යම් කිසි ගුණාත්මක බවක් තියෙනවා. අපි ඒක පොදු ප්‍රවාහන වෙනුවෙන් ඉදිරි මුදල් ඉදිරි වර්ෂ තුල වැඩි බරක් දාලා වෙනස් කරන්න ඕනේ. ගරු සභානායකතුමනි, අපි දන්නවා ප්‍රවාහන ශාස්ත්‍රය අපි මෙට්‍රෝ බස් සමාගම පටන් ගත්තා. මේක අපි ඇත්තටම හදන්නේ ළමෙක් හදනවා වගේ. වෙනම වැටුප් ශාස්ත්‍රයක්, වෙනම යුනිෆෝම් එකක්, වෙනම බඳවා ගැනීම පටිපාටියක්, වෙනම ඒක වෙනම කල්චර් එකක්, වෙනම වයිබ් එකක් විදිහට හදන්නේ අපි. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ ලංකාවේ පොදු ප්‍රවාහන ශාස්ත්‍රය අරන් යන යා යුතු තැන මොඩල් එක විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය කරන මෙට්‍රෝ බස් සමාගම ළංගම යටතේ ඉදි වෙන. ඒකේ අපි හිතනවා ලබන අවුරුද්ද ඇතුළතේ ලංකාවේ ඉස්සෙල්ලාම කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහත් යාවෙන විදිහට ලංකාවේ ජනතාවට ඒක අත්විඳින්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම අපි බස් ස්ටෑන්ඩ් 50ක් සංවර්ධනය කරන එක ක්ලීන් ශ්‍රී ලංකාවත් එක්ක අනුබද්ධ වෙලා බස් ස්ටෑන්ඩ් 50ක් සංවර්ධනය කිරීම වැඩ යනවා. ඒ වගේම තව කරුණක් මත උනා, ඒක ඇමතිතුමත් මතක් කරා. හැබැයි ඒක ඔලුවට ගිල්ල නැහැ වගේ කාඩ් පේමන්ට් වලදී මිනිසුන්ට සතයක්වත් වැය වෙන්නේ නැහැ. ඒක බස් හිමියාගේ ගාස්තුව රුපියල් 255යි නම් 255ම තමයි ඊට වැඩියෙන් සතයක්වත් යන්නේ. ඒක ගරු මන්ත්‍රී කෙනෙක්තුමේ යොමු කරපු ප්‍රශ්නේ නිසා තමයි මේක මම කියන්නේ. මේ ආකාරයෙන් තමයි අපි ප්‍රවාහන ශාස්ත්‍රයට මාරු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මහා මාර්ග ශාස්ත්‍රයේ මුදල් වෙන් කරන ගමන් ප්‍රවාහන ශාස්ත්‍රයේ සංවර්ධනය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යංශ වෙනුවෙන් කැපවීම කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට. ඒ වගේම ස්වේච්ඡාවෙන් වැඩ කරන ආයතන ගොඩක් තියෙනවා. ඒ වගේම මීට අපි එකී නොකී වැඩි පිරිසක් මේ වෙනුවෙන් දායක වෙනවා. ඒකට අමාත්‍යංශයට වෙනින් ස්තුතිවන්ත වෙමි. මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිගරුණීය ජමාත්තුමනි.